නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා ආජීවෝ ආනන්ද භාවිතෝ බහුලීකතෝ රාග විනය පරියෝසානෝ හෝති දෝෂ විනය පරියෝසානෝ හෝති මෝහ විනය පරියෝසානෝ හෝති ති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ඉරිදා දින ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගෙන යන්නේ ආරෂ්ඨාංග මාර්ගය. ආරෂ්ඨාංග මාර්ගයේ විස්තර කිරීම සඳහා අපි යොදාගත්ත එක්තරා සූත්‍රයක්. ඒ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. තේ සූත්‍රයට නමක් දීලා තියෙනවා බ්‍රාහ්මණ සූත්‍රය කියලා. ඒ වගේමයි ඒකට නම දෙනවා ජානුස්සෝනි බ්‍රාහ්මණ සූත්‍රය කියලාත්. එතකොට මේ එක්තරා අවස්ථාවකදී ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණෙක් ශ්‍රාවත්නුවර හරහා එයාගේ අශ්වරතෙන් ගමන් කරනවා. නමුත් ඒක තියෙන සුවිශේෂත්වය තමයි ඒ අශ්වරස්තය තනිකරම සුදුපාට ආයත්තම් වලින් තමයි සරසලා තියෙන්නේ. ඒකට යොදලා තියෙන්නේ සුදුපාට අශ්වයෝ. ඊළඟට ඒක පදවන අශ්වාරෝහකයාත් සම්පූර්ණයෙන්ම සුදු පාට ඇඳුම් පැළඳුම් වලින් තමයි සැරසිලා ඉන්නේ. මුළු රථයමත් සුදු පාටයි. ඊළඟට ඒක ඇතුලේ ඉන්න ඒ ජානුස්සෝනි බ්‍රාහ්මණ ඇතුළු පිරිසත් සම්පූර්ණයෙන්ම සුදු වස්ත්‍රයෙන් සුදු වස්ත්‍රාභරණයෙන් තමයි සැරසිලා තියෙන්නේ. ඉතින් මේ අපූර්ව සිද්ධිය දකිනවා ඒ නගරවාසී ජනතාව. දැකලා ඒ අය මමිතේ පළ කරනවා, මේක මහපුදුම අශ්වරථයක්, සියල්ල සුදු පාටයි, මේක හරියට නිකන් දිව්‍ය රථයක් වගේ, මේක හරියට නිකන් බ්‍රහ්ම යානාවක් වගේ කියලා ඉතින් පිනිස්සු පාරට බැහැලා ඒ රථේ නරඹනවා. ඉතින් මේ අවස්ථාවේදී ආනන්ද සාමීන් වහන්සේ ඒ නගරයේ පිණ්ඩපාතේ වැඩම කරලායි තියෙන්නේ. ඉතින් උන්වහන්සේ පිණ්ඩපාතේ කළා ආවට පස්සේ මේ තමන් වහන්සේ දැකපු ඒ සිද්ධිය බුදුරජාණන් වහන්සේට සැලකනවා. බුදුරජාණන් වහන්සේට මේ විස්තරය කරනවා. විස්තරය කළා උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා, ස්වාමීනි අපිට ධර්මයේ පැත්තෙන් මෙබඳු වාහනයක් පනවන්න පුළුවන්ද? මෙබඳු සුවිශේෂී රථයක් පනවන්න පුළුවන්ද? මේබඳු උපමාවක් අපිට දෙන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් කරනවා. ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අටංගස්ස මංගස්ස අදිවචනං. බ්‍රහ්මයානං ඉතිපි, ධම්මයානං ඉතිපි, අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. ආනන්ද, එහෙමයි පුළුවන් මේ විදිහට අපිට මේ බඳු බ්‍රහ්ම යානාවක්, දිව්‍ය යානාවක් පණවන්න පුළුවන්. ඒ අනෙකක් නෙමෙයි, ඒ තමයි ආරෂ්ඨාංක මාර්ගය. මේ ආරෂ්ඨාංක මාර්ගය තමයි මේ ශාසන ප්‍රතිපදාවේ තියෙන බ්‍රහ්ම යානාව, තියෙන ධර්ම යානාව. ඒ සංසාර ඕඝය තරණය කිරීම සඳහා පාවිච්චි කරන, ඒ සංසාරයේ කෙලෙස් සමග කරන සටන ජය ගැනීම සඳහා පාවිච්චි කරන ඒ යානාව තමයි මේ ආරෂ්ඨාංක මාර්ගය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව මාර්ගාංගයෙන් මාර්ගාංගයට විස්තර කරගෙන යනවා. ඉතින් අපිත් ඒ පිළිවෙලට දැන් විස්තර කරගෙන ආවා. අද අපි පැමිණලා තියෙන්නේ සම්මා ආජීව කියන මාර්ගාංගයටයි. ඒතකොට සම්මා ආජීව සම්බන්ධයෙන්ුත් අපිට යමක් සාකච්ඡා කරන්න පුළුවන්. සම්මා ආජීවයක්, නිවරදි දිවි පැවැත්මක් යම්ස කෙනෙක් අනුගමනය කරනවා නම්, එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සම්මා ආජීවෝ ආනන්ද භාවිතෝ බහුලීකතෝ රාග විනය පරියෝසානෝ හෝති. යම්ස කෙනෙක් මෙබඳු නිවරදි ජීවිකා වෘතියක් අනුගමනය කරනවා නම්, ඒ හරහා එයාට රාගය දුරු කරගන්න, රාගය ක්ෂය කර හැරගන්න අවස්ථාවක් සැලසෙනවා. දෝෂ විනය පරියෝසානෝ හෝති. ද්වේෂයත් දුරු කරගන්න, ද්වේෂයත් පැත්තකට දාන්න, ක්ෂය කර හරින්න අවස්ථාවක් සැලසෙනවා. මෝහ විනය පරියෝසානෝ හෝති. මෝහයත් දුරු කරගන්න, ක්ෂය කර හරින්න අවස්ථාවක් සැලසෙනවා. ඉතින් එතකොට එහෙමනම් මේ නිවරද්ද දිවි පැවැත්මක් කියන එක අපි තේරුම් ගන්න වටිනවා. මොකද අපි ගිහි පින්වතුන් විශේෂයෙන්ම තමන්ගේ ජීවිකා වෘත්තියක් කරගෙන යනවා. මොකද ඒ හරහා තමයි තමන්ගේ පවුලට, තමන්ගේ අමුදරුවන්ට, තමන්ට, තමන්ගේ යාළු මිත්‍රාදීන්ට, ඥාතීන්ට, දෙමව්පියන්ට. එතකොට මේ සියලු දෙනාටම ඒ යම්කිසි හර්ධරයක් බාධාවක් නැතුව සුවසේ ජීවත් වීම සඳහා උමනා කරන ජීවනෝපාය වශයෙන් යම්කිසි ජීවිකාවෘත්තියක් කරගෙන යනවා. ඉතින් ඒ ජීවිකාවෘත්තිය අපේ සමහරට ජීවිතයෙන් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ජීවිකාවෘත්තිය අපේ වැරදි අන්දමින් නම් භාවිතා කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ හරහා පවක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ජීවිකාවෘත්තිය සම්බන්ධයෙන් එහෙමනම් අපිට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි සම්මා ආජීවය කතා කරන්න කලින් අපිට මිච්ඡා ආජීවය ගැන ටිකක් දැනගන්න අවශ්‍යයි. මිච්ඡා ආජීවෝ කියලා බුදුරජාන් වහන්සේ ඔන්න මිච්ඡා ආජීවය ගැන විග්‍රහයක් කරනවා මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරේසක සූත්‍රයේදී. කතමෝච භික්කවේ මිච්ඡා ආජීවෝ. මහණෙනි කුමක්ද මේ මිච්ඡා ආජීවය කියලා කියන්නේ? කුහණා ලපනා නේමිත්තිකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිගින්සනතා අයම් භික්කවේ මිච්ඡා ආජීවෝ. මෙන්න මේ බඳු අර්ථ දැක්වීම බුදුරජාණන් වහන්සේ කරනවා මිච්ඡා ආජීවයේ සම්බන්ධයෙන්. ඇතර මේ ප්‍රකාශය භික්ෂුන් වහන්සේලාට සම්බන්ධ කරලා ඒ පැවිදි පිරිසට සම්බන්ධ කළ තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. කුහණා කියලා කියන්නේ යම් යම් කුහණ වස්තුන් වලින් ලෝකේ විස්මයපත් කිරීම. ඒ කියන්නේ මෙතන භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් කතා කරන්නේ යම්සි පැවිද්දෙක් ඉන්න පුළුවන් එයා ඒ සේනාසල ගිලන්පස පිණ්ඩපාතේ සිවුරු පිරිකර මේවා හොඳ හොඳ ඒවා වඩා වඩා හොඳ ඒවා ලබා ගැනීම සඳහා අනිත් අයව එක්තරා අන්දමකින් එයාගේ නැති ගුණ පෙන්නලා අනිත් අයව ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේ කුහණා කියලා කියන්නේ අන්න ඒබඳු දෙයක්. එයා ඇත්ත වශයෙන්ම අපි හිතමු භාවනාවක් කරන්න හැබැයි භාවනා කරනවා වගේ හැසිරෙනවා. කවුරු හරි කෙනෙක් පන්සලට ආරාණ්‍යට එනකොට එයා ඉතින් පේන්න ඉන්නවා නිකන් භාවනා කරන විදිහට. ප්‍රතිම මිනිස්සු දැකලා බොහොම ප්‍රසාදයටපත් වෙනවා මේ හාමුදුරුවෝ භවනා කරනවා කියලා ප්‍රසාදයටපත් වෙනවා. එහෙම නැත්නම් යමෙක් කවුරු හරි දෙයක් දෙන්න කතා කරාම නෑ නෑ ඔය මට ඕනේ නෑ. මම බොහොම අල්පේච්චවයි කාලය ගත කරන්නේ ජීවිතය ගත කරන්නේ කියලා ඒ දෙන්න හදන දේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ හරහා මිනිස්සු ලොකු පැහැදීමක් ඇති කරගන්නවා. ඒ කියන්නේ දුන්න ගමන් මොනා හරි ගන්නවා කියන එකෙන් මිනිස්සු ඒ තරම් පැහැදෙන්නේ නෑ. ඒකත් අප්‍රසාදයක් ඇති කරගන්නේ. තේ බව දන්න මේ ස්වාමීන් වහන්සේ මොන හරි දෙන්න හදනකොට ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට මිනිස්සු තව තව දෙන්න පෙළඹෙනවා. මොකද මේ හාමුදුරන්ගේ තියෙන ඒ අල්පේච්ච ගුණයක් කියලා හිතලා තමයි ඉතින් එතෙන්දී ඒ අය වරදවා වටහා ගන්න. මේ ස්වාමීන් වහන්සේ එහෙම නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ බඳු ගුණයක් නැහැ. ඒ උපක්‍රමශීලීව වඩ වඩා හොඳ දේවල් ගැනීම සඳහා අර වගේ උපක්‍රම පාවිච්චි කරනවා. ඒක තමයි කුහණා කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ලපනා කියලා. ඒ කියන්නේ ලාභ සත්කාර බලාපොරොත්තුෙන් යම්ස කෙනෙකුට ආමන්ත්‍රණය කරනවා. කවුරු හරි කෙනෙක් පන්සලට ආවහම ආරණ්‍යට ආවහම ඉතින් ලාභ සත්කාර යම බලාපොරොත්තු පිනිස බොහොම යටිකුට්ටු අදහසකින් තමයි කතා බහ කරන්නේ. ඉතින් එතකොට සමහරවිට යම් දෙයක් ගැන අගය කරලා කතා කරනවා. ඒතකොට අනිත් අය තේරුම් ගන්නවා මේ ස්වාමීන් වහන්සේ මේක වමනා වෙලා තමයි මේ තියෙන්නේ කියලා. එවත් නැත්තම් මේ යමක් දීපු කෙනෙක් වාගේ කරනවා එයාට ප්‍රශංසා කරනවා. එතකොට අර පන්සලට ආපු අනිත් අයත් හිතා ගන්නවා මේ යම්සි මෙතන තියෙනවා කියලා ඉංගියක්. ඒකම තමයි නේමිත්තකතා කියලා තවදුරටත් විග්‍රහ කරලා තියෙන්නේ. යම්සි ඉංගි කිරීමක් යම්සි නිමිත්තක් දෙනවා මෙන්න මේ අහවල් දේ තිබුණා නම් හොඳයි කියලා යම්සි නිමිත්තක් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ එනවා නිප්පේසිකතා කියලා. එතෙන්දී එන්නේ ඒ නොදෙන අයව බොහොම පහත් කොට සලකනවා. ඒ අයට වෙනත් අයත් එක්ක ටිකක් පහත් කරලා කතා කරනවා. අර මිනිස්සයා මේක දුන්නේ නැහැ, දුන්න දානේ මෙන්න මේ වගේ කිසිම කමකට නැහැ කියලා ඒ සාමාන්‍යයෙන් සරලව දානයක් දීපු කෙනෙක්ව බොහොම පහත් කරලා එහෙම නැත්නම් ඒ අයට නිග්‍රහ වෙන අන්දමින් කතා කරනවා. ඉතින් එතකොට අන්න ඒ දෙන අය බොහොම වඩාම ඉහලින් දෙන්න ඊළඟට උත්සාහත් වෙනවා. මොකද හාමුදුරන්ගෙන් කතන්දර අහන්න බැරි හින්දා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් ඒ නිප්පේසිකතා කියන එකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඊට පස්සේ ලාභේන ලාභං නිජිගින්සනතා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ මොකක් හරි අලුත් ලාභයක් ලැබුණාම ඊට වඩා හොඳ ලාභයක් ලැබීම පිණිස මේ ලාභය අර කලින් ලාභයක් එක්ක මාරු කරගන්නවා. එක ගෙදරකින් යමක් ගෙනලා දුන්නාට පස්සේ ඒක වෙන ගෙදරකට දීලා ඒක යාගින් වෙන එකක් ඉල්ල ගන්නවා. ඊට වඩා හොඳ එකක්. ඔන්න ඔය වගේ තත්ත්වයක් ඒ ලැබිච්ච දෙයින් සෑහීමකටපත් නොවි, එතනින් තෘප්තිමත් නොවි, ඊට වඩා හොඳ හොඳ දේවල් ලබා ගැනීම සඳහා කරන උපක්‍රමයක්. එතකොට මේ කාරණා කීපයම පැවිදි පිරිස අලලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඊටත් අමතරව එනවා විශේෂයෙන්ම පැවිදි පක්ෂය, පූජ්‍ය පක්ෂය, ඒ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියපු විවිධාකාර කටයුතු තියෙනවා. වෙද වෙලහෙන දාන් කරන එකක්, රැකියා කරන එකක්, ඊට පස්සේ වෛද්‍ය වෘත්තියේ නිරත වෙමින් ගිහියන්ට බෙහෙත් කරන එකක්, නක්ෂත්‍රය කරන එකක්, මේ හඳහම් බලන එකක්, මේ වගේ දෙයක් තියෙනවා 21 ආකාරයක අනේසන කියලායි ඒවට කියන්නේ. 21ක් පෙන්ලා තිනවා. ඒ වගේ ගැළපෙන්නේ නැති වැඩ කටයුතු ඒවා කිරීම තුලින් ඉතින් සමහර කෙනෙක් ආදායම් උපයනවා, සමහර කෙනෙක් අනිත් අය අතර ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රසිද්ධ වීම හරහා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ කටයුතු භික්ෂුන් වහන්සේලාට කරන්න එපා කියලා මතක් කරනවා. ඒතර මිච්ඡා ආජීවයේ වශයෙන් ඒ භික්ෂුන් වහන්සේලාට පෙන්වන්නේ අන්න ඒක. ඊට පස්සේ අපිට දැන් පිවිසෙන්න පුළුවන් ගිහි පින්වතුන්ගේ පැත්තෙන්. ඒ අයට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සම්බන්ධ කර නොගත යුතු, එහෙම නැත්නම් අනුගමනය නොකළ යුතු, රැකියාවක් වශයෙන් නොකළ යුතු කාරණා පහක්. පංචිමා භික්කවේ වනිජ්ජා උපාසකේන අකරණීයා කියලා බුදුරජාණන් වහන්සේ වනිජ්ජා සූත්‍රයේදී මෙන්න මේ වගේ කාරණා පහක්, වෙළඳාම් පහක් ඉදිරිපත් කරනවා. ගිහි පින්වතුන්ට මේ දෙන්න සුදුසු නැහැ කියලා, අනුමත කරන්නේ නැහැ කියලා කාරණා පහක් ඉදිරිපත් කරනවා. එකක් තමයි සත්ත්ව වණිජ්ජා. ඒ කියන්නේ සත්වයන් වෙළඳාම් කිරීම. සත්ත්ව වණිජ්ජා. ඒ කියන්නේ මෙතෙන්දී අවි වෙළඳාම් කිරීම. සත්ත්ව කියලා කියන්නේ අවි ආයුධ වලට. ඒතර අවි ආයුධ වෙළඳාම් කිරීම. ඉතින් අද ලෝකයේ ගත්තොත් ඉතින් ඒ බඳු අවි ආයුධ වෙළඳාම් කරන රටවල් තමයි ඉතින් බොහොම දියුණුලා තියෙන්නේ. ඒ අය පුළුවන් තරම් ඉතින් ආයුධ හදලා බොහොම මාරාන්තික මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් තරම් ආයුධ හදලා ඉතින් ඒවා විකුණනවා. ඒ අනුව ඒ අය බලවත් වෙලා ඉන්නවා. ඉතින් ලෝකේ බලවත් ජාතිය තමන් කියලා කියාගන්නවා. ඉතින් ඒ නිසා බැලුවාම බොහොම උඩි අටුකිරු වෙච්ච ස්වභාවයක් තමයි අද ලෝකේ තියෙන්නේ. ඒ නිසා මිනිස්සු ආයුධ හදන්න පෙළඹෙනවා. ඒවා තව තව වර්ධනය කරන්න පෙළඹෙනවා. ඒවා තව තව සූක්ෂම කරන්න පෙළඹෙනවා. ඒවා තමයි ලොකු ලොකු රැකියාවන් කියලා ඒගොල්ලෝ හඳුනගන්නේ. ඉතින් ඒ නිසා බොහොම මාරාන්තික ආයුධ අති බිහිසුණු ආයුධ හදනවා. ඊළඟට එනවා සත්ත්ව වණිජ්ජා. සත්ත්ව වණිජ්ජා කියලා ඒක ඇවිල්ලා අර වහල් වෙළඳාම. දැන් මේ පිළිබඳව දන්නවා ඒ කාලේ යටත් විජිත කාලෙදි මේ යටත් විජිත වාදීන් ඒ අනිකුත් තමන්ගේ යටත් විජිත වැසියන්ව පාවිච්චි කරලා දෙනවා වහල් වූ විදිහට. සමහරවිට මේ රටෙන් අරන් ගිහිල්ලා එහා රටකට ගිහිල්ලා පාවිච්චි කරනවා. ඒ රටේ අය මේ රටට අරන් එනවා. ඉතින් මේ විදිහට වහල්ලු වශයෙන් මේ මිනිස්සුන්ව පාවිච්චි කරලා තියෙනවා. ඒකට ඒ අයව වෙළඳානුත් කරලා තියෙනවා. ඒ විදිහට මේ වහල් වෙළඳාම බුදුරජාණන් වහන්සේ එපා කියලා කියනවා. ඊට පස්සේ එනවා මංශ වණිජ්ජා, මස් පිණිස සතුන්ව වෙළඳාම් කිරීම. ඉතින් ඒකත් අදත් ලෝකයේ අතිශය බහුල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන ව්‍යාපාරයක්. ඉස්සරට වඩා අද මිනිස්සු බොහොම ක්‍රූර අන්දමින් මේ සත්ව වෙළඳාම කරනවා. මේ පිංතුන් දන්නවා නැව් පිටින් තමයි සත්තුන් අරන් යන්නේ. බොහොම ප්‍රසිද්ධයි දියුණුවයි කියලා තියෙන රටවල් වල ලක්ෂ ගණන් සත්තු ඇති කරනවා. ඇති කරන්නේත් බොහොම පීඩාකාරී විදිහට, බොහොම ක්‍රූර අන්දමින්. කිසිසේත්ම ඒ සත්වෙන්ට හිතකර පරිසරයක නෙමෙයි, බොහොම හිරවෙච්ච පරිසරයක, કૃත්‍රිම පරිසරයක සත්තුන්ව බිහි කළා. ඒ බිහි කිරීම සඳහා පාවිච්චි කරන්නේ કૃත්‍රිම ක්‍රමවේදයන්. ඊට පස්සේ සතුන්ව වැඩෙන්න ඉඩ හැරලා විවිධාකාර හෝමෝන ආදිය දීලා අතිශය මේ විශාල විදිහට ඉක්මනටම වර්ධනය කළා. ඊට පස්සේ දහස් ගණන් ලක්ෂ ගණන් මරණයටපත් කරනවා. මේ තරම් බොහොම ක්‍රූර මට්ටමකින් අද ලෝකේ පුරා මේ මස් මාංශ පිණිස සත්වයින් වෙළඳාම් කරනවා. තේන්සා බුදුරජාණන් වහන්සේ ඒකත් අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මේ සත්තු වෙළඳාම් කරන්න ගිහිල්ලා ඒ සතුන්ගේ ඒ පීඩාවට ලක් වෙන සතුන්ගේ ඒ අඳෝනාවල්. ඊට පස්සේ ඒ සතුන් නිසා වැළඳෙන විවිධාකාර ලෙඩ රෝග. ඊළඟට ඒ මරිච්ච සත්තු වලදාන්න ගිහිල්ලා ඒ හරහා පැතිරෙන විවිධාකාර ලෙඩ රෝග, වසංගත රෝග. ඉතින් මේ වගේ විවිධාකාර අන්දමින් මේ සත්ව වෙළඳාම හරහා, සත්ව ඝාතනයත් හරහා, මස් පිණිස සතුන්ව ඝාතනය කිරීම හරහා මුළු ලෝකයටම විවිධාකාර අන්දමින් බලපෑමක් ඇති වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට අද අපි මුහුණ පාන ඒ කොවිඩ් වසංගතයත් ඉතින් මේ සත්ව වෙළඳාම හරහා, මස් මාංශ වෙළඳාම හරහා ඇති වෙච්ච එතන තමයි මූල බීජය තිබුණේ කියලා ඉතින් මිනිස්සු අනුමාන කරනවා. තියනු අපිට තේරෙනවා මේ සත්ත්ව වෙනදාම කොයි තරම්නම් විශේෂයෙන්ම මුළු ලෝකේටම තර්ජනයක් වෙලා තියෙනවාද කියලා. ඒත් ඉතින් මිනිස්සු කියන දේ අහන්නේ නැහැ. ඉතින් මේ විදිහට මස් මාංශ පිණිස සත්වයෙන් වෙනදාම් කරනවා. ඊට පස්සේ එනවා මජ්ජ වණිජ්ජා කියලා. එතනදී එන්නේ මත්පැන් ඒ යම් හෝ දෙයක් මදයට ප්‍රමාදයට හේතු වෙනවා නම් අන්න ඒවා වෙනදාම් කිරීම. ඉතින් අද කාලේ වශයෙන් මත්පැන් වලට මත් කුඩු එහෙමත් එකතු කරගන්න පුළුවන්, මත්ද්‍රව්‍යත් එකතු කරගන්න පුළුවන්. මේ කුමක් හෝ වේවා යම්සේ අනෙකුත් මිනිස්සෙකුගේ අහිත පිණිස, එයාගේ ප්‍රමාදය පිණිස හේතු වෙන යම් හෝ දෙයක් තියෙනවා නම් අන්න ඒ දේවල් වෙනදාම් කිරීම බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඒක මිච්ඡා ආජීවයක් වශයෙන්, වැරදි වෙනදාමක් වශයෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ එනවා විස වණිජ්ජා, විස ද්‍රව්‍ය වෙනදාම් කිරීම. සමහරවිට විවිධාකාර වස විස වෙනදාම් කරනවා. ඒ වස විස සමහරවිට මිනිස්ය වශයෙන් බොහෝ පිරිසක් ඝාතනය කිරීම පිණිස හේතු වෙනවා. එහෙමත් නැත්නම් විවිධාකාර කෘමි ආදී පුඩා සතුන් ඝාතනය කිරීම සඳහා ප්‍රයෝගී වෙනවා. එහෙමත් නැත්නම් පරිසර හානියක් පිණිස හේතු වෙනවා. ඉතින් මේ වගේ ඒ විවිධ වස විස හදලා ඒ වස විස වෙනදාම් කිරීම බුදුරජාන් වහන්සේ ඒ නිසා අනුමත කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට සත්ත්ව වණිජ්ජා ආයුධ වෙලඳාම, සත්ත්ව වණිජ්ජා වහල් වෙලඳාම, මාංශ වණිජ්ජා මස් පිණිස විවිධාකාර සතුන් වෙලඳාම් කිරීම, මජ්ජ වණිජ්ජා මත්පැන් හා විවිධාකාර මත්ද්‍රව්‍ය ආදී වෙලඳාම් කිරීම, විස වණිජ්ජා විවිධ වස විස වෙලඳාම් කිරීම කියලා තොර ගිහි පින්වතුන්ට මේ බඳු බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා ගැළපෙන්නේ නැති මිච්ඡා ආජීවයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් වෙලඳාම් පහ. තොර මේ කටයුතු එහෙමනම් දැනගත්ත තැනැත්තෙක් එහෙමනම් දැන් පෙළමෙනවා සම්මා ආජීවයක් සඳහා. එතකොට දැන් එයා දන්න ඔයා ගාව යම්කිසි අවබෝධයක් තියෙනවා මෙන්න මේවයි නරක වෙනදා, මෙන්න මේවයි කරන්න සුදුසු නැත්තේ, ජීවිකාවක් වශයෙන් මේ දේවල් කරන්න ගැලපෙන්නේ නැහැ කියලා යම්කිසි වැටහීමක් තියෙනවා. ඒ නිසා ඒබඳු වැටහීමක් සහිතව දැන් එයා උත්සාහවන්ත වෙනවා නිවැරදි ජීවිකා වෘත්තියක් තෝරගන්න. දැන් එතකොටත් නිවැරදි ජීවිකා වෘත්තිය, නිවැරදි සම්මා ආජීවය බුදුරජාන් වහන්සේ දෙආකාරයකින් දේශනා කරනවා. සම්මා ආජීවම් පහං භික්කවේ ද්වයං වදාමි. මහණෙනි සම්මා ආජීවය මම දෙආකාරයි කියලා දේශනා කරනවා. අත්ති භික්කවේ සම්මා ආජීවෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදි වේපක්ඛෝ. මහණෙනි එක්තරා සම්මා ආජීවයක් තියෙනවා, ඒක ආශ්‍රව සහිතයි, හැබැයි පුඤ්ඤ පක්ෂයේ පිහිටා තියෙනවා. ඒ වගේමයි උපදි විපාක ලබා දෙනවා. අතිබික්කවේ සම්මා ආජීවෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. ඊට වඩා උසස් සම්මා ආජීවයක් තියෙනවා, ඒක ආර්යයි, ආශ්‍රව රහිතයි, ලෝකෝත්තරයි, මාර්ගාංගයක් බවට පත් වෙනවා. එහෙමනම් සම්මා ආජීවයේත් අපි මෙතෙක් කතා කරපු ඒ අනිකුත් මාර්ගාංගවල වගේම පැති දෙකක් පෙන්ලා දෙනවා. ලෞකික පැත්තකුත් ලෝකෝත්තර පැත්තකුත්. දැන් අපි හිතමු අර කම්ස්කෘසි තැනැත්තෙක් අර විදිහට තේරුම් ගන්නවා මෙන්න මේවා තමයි කරන්න සුදුසු නැති කර්මාන්ත, මේවා තමයි සුදුසු නැති විවිධාකාර වෙලහෙළදාම් කියලා එයා ඒවා අයින් කරලා දාලා දැන් එයා උත්සාහවන්ත වෙනවා ඊට වඩා ටිකක් ගැළපෙන රස්සාවක් කරන්න. තමන්ගේ අමුදරුවන් ආරක්ෂා කිරීම පිණිස යම්කිසි නිවැරදි ජීවිකා වෘත්තියක් කරන්න එයා උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒ ගැනත් අපිට ටිකක් කරුණු තේරුම් ගන්න පුළුවන් ඔය ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ හැම ඇසුරෙන්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජා ධම්මා කුලපුත්තස්ස ditta ධම්ම හිතාය සංවත්තන්ති ditta ධම්ම සුඛාය. මේ විවිධාකාර කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතර මෙලෝ වශයෙන් මේ යම්කිසි කුලපුත්‍රයෙකුට යම්කිසි ගිහි උපාසක උපාසිකාවකට යහපත පිණිස හේතු වෙනවා. ඒ කාරණා හතර මොනවාද? උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍තතා, සමජීවිකතා. දැන් උත්තාන සම්පදා කියලා කියවහම එයා තුල ඇතිවෙනවා ලොකු උනන්දුවක්, කුවමනාවක්, වීරයක් තියනවා මේ යහපත් දෙයක් කරන්න, යහපත් ජීවිකා වෘත්තියක යෙදෙන්න. මොකද අර යහපත් ජීවිකා වෘත්තිය කියන එක ලේසි නෑ. ඉතින් අර තරම් සත්තු මරලා සල්ලි හම්බ කරනවා වගේ, මස් විකුණලා සල්ලි හම්බ කරනවා වගේ, මත්ද්‍රව්‍ය විකුණලා සල්ලි හම්බ කරනවා වගේ ලේසි නෑ යහපත් කර්මාන්තයක් කියන එක. මොකද එතෙන්දී තමන් දහඩිය මහන්සි වෙලා බොහොම තමන්ගේ ශ්‍රමය වැය කළා තමයි මේ නිවර්දි ධනයක් උපය ගන්න තියෙන්නේ. ඒ නිසා එතෙන්දි උත්හාන් සම්පදායක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ යාතුල ලොකු උත්සාහයක් අවශ්‍යයි. තමන්ගේ කය වෙහෙසන්න සිද්ධ වෙනවා. තමන්ගේ මනස වෙහෙසන්න සිද්ධ වෙනවා. සමහරවිට දුර බැහැර ගමනක් ගිහිල්ලා මේ අනිත් අයගෙන් වෙන් වෙලා ඉඳගෙන කීයක් හරි හම්බ කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ටිකක් දුක් ගැහැට තියෙනවා මේ ඒ නිවර්දිව අපි යම් ධනයක් උපයද්දි. ඉතින් ඒකම තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ. ඒ තමන්ගේ දහඩිය වගුරවලා මහන්සි වෙලා බොහොම පීඩාවනයකට ලක් වෙලා ඒ උපෙන් ධනය ධාර්මික ධනයක් වෙනවා. නිකාං වහේ ඉඳලා හම්බ කරන ධනයක් නෙමෙයි. ඒක තමන් මහන්සි වෙලා හම්බ කරන ධනයක්. ඒ සඳහා හිතේ ලොකු වීරයක් අවශ්‍යයි. ලොකු උත්සාහයක් අවශ්‍යයි. නැත්නම් ඉතින් පොඩ්ඩක් කාගෙන් හරි බැනුම් අහනකොට ඉතින් ඔන්න අතල්ලා දානවා අස්සාව. එහෙම නෙමෙයි. තමන් මේ තමන්ගේ අනුන්ගේ යහපත පිණිසයි මේ රැකියාවේ නිරත වෙන්නේ කියලා ඉතින් මේ විවිධ දුප්කම් කටළු දරාගෙන මේ රැකියාවේ නිරත වීම සඳහා එබඳු රැකියාවක් ආරම්භ කිරීම සඳහා කෙනෙක්ට ලොකු උත්සාහයක් වීරයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ එනවා ආරක්ක සම්පදා. දැන් මේ තමන් දුක් මහන්සියලා හරි හම්බ කරගත්ත ඒ ධනය ආරක්ෂා කරන්නත් සිද්ධ වෙනවා. මොකද ඉතින් විවිධාකාර හොර හතුරන් ඉන්නවා. විවිධාකාර මේ ස්වාභාවික විපත් තියෙනවා. ඉතින් එතකොට සමහරවිට අර තමන් බොහොම අමාරුවෙන් හරි හම්බ කරගත්ත ධනය ඒබඳු විනාශයන්ට ලක් වෙනවා. ඒ නිසා ඒ හම්බ කරගත්ත ධනය ආරක්ෂා කරගන්නත් මේ තැනත්තාට සිද්ධ වෙනවා. ඒ සඳහා යා යම් ආරක්ෂාවක් සලසනවා. ඊට පස්සේ නෝ කල්යාණ මිත්‍තතා කියලා. එතෙන්දි නම් විශේෂයෙන්ම තමන්ට වඩා යම්සි ගුණයක් දරන ගුණයක් පුරන යම්සි කෙනෙක්ව ඇසුරු කරමින් එයාගෙන් යම් යම් අවවාද අනුශාසනා ලැබමින් මෙලෝ වශයෙන් තමන් ඉන්න තත්වයට වඩා තව පොඩ්ඩක් හරි ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි සමහර ලාවට කෙනෙක්ගෙන් එබඳු කල්යාණ මිත්‍රයෙක්ගෙන් නිවැරදි ආර්ථිකයක් සම්බන්ධයෙන් නිවැරදි ධන දාහන්‍ය සෙවීමේ උපක්‍රමයක් සම්බන්ධයෙන් යම් කිසි උපදෙසක් ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා එබඳු කල්යාණ මිත්‍ර ඇසුරක් තමන්ගේ ජීවිතයට ලොකු අනුබලයක් ලොකු ශක්තියක් සපයනවා. ඊට පස්සේ එනවා සමජීවිකතා. අන්න ඒක ඇත්තටම අද මාතෘකාවට ඉතාම වටිනවා. දැන් අපි කතරම් ධනය හම්බ කරත් ඒ අපේ හම්බ කරපු ධනයට වඩා වැඩි ප්‍රමාණයක් අපි වේදම් කරනවා නම් එහෙමනම් අපේ අයවැය සමබර වෙන්නේ නැහැ. අපි මහන්සියලා කීයක් හරි හම්බ කරනවා. හැබැයි ඊට වඩා දෙගුණයක්, තෙගුණයක්, දහගුණයක් වෙනවා අපේ වේදම. අපේ ගෙවල් වල ඉන්න අයත් කිසි ගාණක් නැතුව ඔහෙ වේදම් කරලා දානවා. ඉතින් එතකොට ඉතින් අපි ණය වෙනවා. ඉතින් එහෙනම් එතන සමබර වීමක් නැහැ. ඒකෙම අනිත් පැත්ත තමයි අපිට ලොකු මුදලක් හම්බ වෙනවා, ලොකු ධනයක් හම්බ වෙනවා. හැබැයි වේදම් කරන්නේ නැහැ. ඒක තමන්ගේ දෙයකට විවේදම් කරන්නෙත් නෑ. තමන්ගේ දෙමව්පියෙකුට, ජාතියෙකුට, හිතවතෙකුට, දරුවන්ට, බිරිඳට, සාමියාට ඒ තමන්ගේ හිතවතුන් අතර මේක බෙදා ගන්න නැතුව ඒ සල්ලි කෙරෙහි ලොකු මසුරුකමක් ඇති කරගෙන, ධනෙ කෙරෙහි ලොකු මසුරුකමක් ඇති කරගෙන ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. ඒතර මේක හරියන්නෙත් නෑ. එහෙමනම් තමන් මේ උපයන ධනය ප්‍රමාණය කොපමණද කියලා දැනගෙන ඊට සරිලනන්දමින් ජීවත් වෙන එක ඒ තමන්ගේ සමජීවිකතා කියන එක බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. අයවැය සමබරව තබා ගැනීම ගැන මෙතෙන්දී විශේෂයෙන්ම මතක් කරනවා. ඒ නිසා කුඩා ප්‍රමාණයක් හම්බ කරගෙන වැඩියෙන් වේදන් කිරීම හෝ වැඩි ප්‍රමාණයක් හම්බ කරගෙන අඩුවෙන් වේදන් කළා ඒ ධනය කිසිසේත්ම කාගේවත් පරිහරණයට පාවිච්චි කරන්න නැතුව ඔහේ පවත්වලා ගිහිලා අන්තිමට තමනුත් පරිහරණය කරන්න නැතුව මෙරළ යනවා හෝ කියන අන්ත දෙකෙන් මිදිලා මේ සමබරතාවය, අයවැය සමබරතාවයක් පවත්වා ගැනීම ගැන බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරනවා. ඉතින් එතකොට මේ කාරණා ගැන අවධානය යොමු කරද්දී කෙනෙකුට තේරෙන්න පුළුවන් දැන් අපි යම්කිසි රැකියාවක් කරනවා නම් එතකොට ඒ රැකියාව නිසා තමන්ටත් අයහපතක් වෙන්න බෑ, අනුන්ටත් අයහපතක් වෙන්න බෑ. එතකොට මේ දෙපිරිසටම අයහපතක් වෙන්න බෑ. එහෙමනම් මේ රැකියාව හරහා. ඉතින් එහෙනම් ඉබඳු රැකියා ටිකක් විරලයි. මොකක් හෝ ප්‍රශ්නයක් හුඟක් වෙලාවට අපි කරන රැකියා හරහා සිද්ධ වෙනවා. කාට හරි යම්කිසි හානියක් සමහරවිට අපි කරන රැකියාවන් හරහා සිද්ධ වෙනවා. ඒ නිසා අපි රැකියාවක් තෝරගනිද්දී එහෙමනම් පරිස්සම් වෙන්න වෙනවා. මොකද්ද මේ කරන රැකියාව කියලා. ඉතින් සමහර ලාවට ඉතින් එහෙම තෝරගන්න හැකියාවක් නැහැ. ලැබිච්ච රැකියාවක් කරනවා. මේ தත්ත්වය තමයි සමහර ලාවට රටක් දරිද්‍රතාවයෙන් පෙළෙනකොට රැකියාවල ඌනතාවයක් පෙළෙනකොට ඉතින් මිනිසුන්ට සිද්ධ වෙන්නේ ඒක. තෝරගන්න විදිහක් නැහැ. ඉතින් එතකොට වෙන්නේ ලැබිච්ච මොකක් හෝ රැකියාවක් කරනවා. ඒ රැකියාව කළා කීයක් හරි හම්බ කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක බොහොම ශෝචනීය தත්ත්වයක්. කෙසේ නමුත් Tamanට පුළුවන්කමක් තියෙනවා නම් රැකියාවක් තෝරගන්න. අපි හිතමු යම්ස කෙනෙකුට හොඳට සුදුසුකම් තියෙනවා. ඒ නිසා යාට හැකියාවක් තියෙනවා හොඳ රැකියාවක් තෝරගන්න. ඉතින් එතකොට එහෙනම් Tamanට පුළුවන් මගෙන් මටවත් අනුන්ටවත් අයහපතක් නොවන රැකියාව කුමක්ද කියලා තෝරගන්න. එහෙනම් යා පොඩක් සැලකිලිමත් වෙන්න වටිනවා. මොකද Tamanට ශක්තිය තියෙනවා, සුදුසුකම් තියෙනවා, රැකියාවනුත් ගැලපෙන රැකියාවක් තියෙනවා. ඒ අතරින් එහෙමනම් මම කුමක්ද තෝරගන්නේ? අන්න එතෙන්දී යාට තෝරගෙන රැකියාවක් කරන්න පුළුවන්. එතෙන්දී තියෙනවා ඇත්තරම තමන්ගේ නුවණ පාවිච්චි කරන්න පුළුවන් ගතිය. එතන තියෙනවා අන්න සම්මා ආජීවය. තමන් හොඳට තෝරලා බේරලා තමයි මේ රැකියාව තෝරගත්තේ. ඒ රැකියාව තමන්ටත් සුදුසුයි, තමන්ටත් යම්සිති යහපතක් සිද්ධ වෙනවා, අනුන්ටත් යම්සිති යහපතක් සිද්ධ වෙනවා. ඒ වගේමයි සමහර වෙලාවට අපි රැකියාවක් තෝරගන්න ගියාම ඒ රැකියාව අපේ මුළු ජීවිතේම එකwidehatකින් මිඩංගු කරන ගතියක්. අපේ මුළු ජීවිතේම රැකියාවට දිය වෙලා යන ගතියක් තියෙනවා. උදේ ඉඳන් රෑ වෙනකම්ම රැකියාව කරන්න වෙනවා. සමහරවිට ගෙදර ඇවිල්ලත් ඒත් නිදහසක් නැහැ, ඒත් රැකියාවේ කටයුතු. එතකොට ඉතින් තමන්ගේ අමුදරුවන් එක්ක ඉන්න වෙලාවක්වත්, ඒ අයගේ දුක සැප බලන්න කියලා වෙලාවක්වත්, යාළු මිත්‍රාදීන් එක්ක ඉන්න වෙලාවක්වත්, ඒ මොකක්වත් වෙලාවක් නැහැ. අර රැකියාවටම අපි හිර වෙලා. අන්න ඒ බඳු තත්ත්වයකුත් ඇතැම් රැකියාවල තියෙනවා. මේ පිටුතුන් හොඳට අත්දැකීම් ලැබලා ඇති. ඒ ඇතැම් රැකියාවල ඒ තමන්ගේ ශ්‍රමය සූරා කරන ගතියක් තියෙනවා. ඉතින් එතකොට අපිට කිසිම නිදහසක් නැහැ. අපි ඉතින් වහල්ලු වගේ ඒ රැකියාවේම නිරත වෙනවා. ගෙදරයි ඉල්ලත් රැකියාවේ කටයුතු, රැකියාව කරන ස්ථානයේදීත් ඒ කටයුතු, ගමනක් බිමනක් යන්න ගියත් ඒක ගැනයි කල්පනා කරන්නේ, ඒ ගැනමයි වෙහෙසෙන්නේ. ඉතින් මේ විදිහට කාලය ගත කරන්න ගියාම අපේ සමහර ලාවට සමාජීය පසුබිම දෙදරා යනවා. පෞල් සසුබිම දෙදරා යනවා. මොකද අපි රැකියාවටම හිර වෙලා. ඒකෙන් තොර ජීවිතයක් අපිට නැහැ. ඔන්න ඔය වගේ තත්ත්වයකුත් තියෙනවා. ඒ නිසා අපි මේ රැකියාවක් කරද්දී සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මේ රැකියාව කිරීම තුළින් යම්කිසි තෘප්තියක් මට ලැබෙනවද? ඒ වගේමයි මේ රැකියාව කරන්න ගිහිලා මට මගේ ජීවිතේ වෙන පැති ඔක්කොම ඇහිරිලා තියෙනවද? මම රැකියාවටම හිර වෙලා තියෙනවද? කියලා එහෙනම් පොඩ්ඩක් ඒ සුදුසුකම් සහිත කෙනෙකුට හිතලා බලන්න පුළුවන්. ටිකක් දරිද්‍රතාවයෙන් පෙළෙන කෙනෙකුට එබඳු හැකියාවක් නැහැ. මොකද වෙන රැකියාවක් නැති නිසා. නමුත් යම්කිසි හැකියාවක් තියෙන, සුදුසුකම් තියෙන, දැනට රැකියාවක නිරත වෙන කෙනෙක්ට තවත් රැකියාවකට යන්න පුළුවන් කමකුත් තියෙනවා නම්, දැන් මේ කරන රැකියාව බොහෝ සෙයින් තමන්ව වෙහෙසටපත් වෙන කිසිසේත්ම වෙනත් දෙයක් ගැන කල්පනා කරන්නවත් ඉඩක් නැති, තමන්ව සම්පූර්ණයෙන්ම මේ සඳහා මිඩංගු කරලා තියෙන තත්ත්වයක්ද තියෙන්නේ කියලා හිතලා බලන්න වටනවා. ඒ නිසා උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට තේරෙනවා නම් මේ රැකියාව කියලා කියන්නේ ජීවනෝපායක්. තමන්ටත් තමන්ගේ අමුදරුවාදීන්ටත් ඒ සුවසේ ජීවත් වීම සඳහා යම්කිසි ධන ධාන්‍යයක් උපදවා ගන්න තියෙන ක්‍රමය. ඒතර මේකම විතරක් නෙමෙයි අපේ ජීවිතය. එහෙනම් අපි ජීවිතය කියලා රැකියාව කරගන්නේ නැතුව ජීවිතය පැවැත්වීම සඳහා රැකියාව කරගන්නයි තියෙන්නේ. එතකොට රැකියාව කියන්නේ ජීවිතයේ එකාංගයක් විතරයි. රැකියාව සමානයි ජීවිතේ නෙමෙයි. රැකියාව කියන්නේ ජීවත් වීම සඳහා එක අංගයක්. හැබැයි තව තව දේවල් තියෙනවා ජීවිතයේ තුල. අමුදරුවන් එක්ක කාලය ගත කිරීම, එයාගේ දුක සපස හදා බෙදා ගැනීම. ඉතින් මේ වගේ නානා ප්‍රකාර දේවල් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට යම්කිසි ඉඩක් කඩක් වෙන් කර ගැනීම ආදී මේ විවිධාකාර කටයුතු. එතකොට ජීවිතයක් තුල මිනිස්සෙකුට අත්දකින්න පුළුවන්. ඉතින් එහෙමනම් එබඳු තත්වයක් අපිට මේ දැන් කරන රැකියාව තුළ තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න වටිනවා. ඉතින් ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ඔය කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පැත්තේදී මතක් කරනවා බොහොම පරීක්ෂාකාරීව ඒ කටයුතු නිරත වෙන්න කියලා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කණ්ණාඩියක් පෙන්නලා, රාහුල මොකකටද මේ කණ්ණාඩිය තියෙන්නේ? එතකොට රාහුල ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා පච්ච වෙක්කනතෝ බන්තේ. ස්වාමීන් වහන්ස භාග්‍යතුන් වහන්ස මේ කණ්ණාඩියෙන් කරන්නේ ඒක දිහා බලලා පරීක්ෂා කිරීම. තමන්ගේ ඇඳුම් පැළඳුම් වල මොකක් හරි අඩුපාඩුවක් වෙලා තියෙනවද? නැත්නම් මූණ දිහා බලලා මූණේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද? කෙස් කොණ්ඩේ හරියට පීරිලා තියෙනවද කියලා ඒ මොනවා මොනවා හරි තමන්ගේ තියෙන අඩුපාඩුවක් සකස් කරගන්න සොයා බලන්න තමයි කණ්ණාඩිය තියෙන්නේ. ඒව මේව කෝ රාහුල පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායේන කම්මං කාතබ්බා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ වගේ රාහුල බොහොම පරීක්ෂා කරමින් පරීක්ෂා කරමින් කයෙන් කටයුත්තක් කරන්න. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචාය කම්මං කාතබ්බා. අන්න ඒ වගේ බොහොම පරීක්ෂාකාරී වෙමින් වචනය පරිහරණය කරන්න. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා මනසා කම්මං කාතබ්බා. පරීක්ෂාකාරී වෙමින් පරීක්ෂාකාරී වෙමින් මනසින් යමක් හිතන්න. එහෙමනම් බුදුහාඳුරුව බොහොම අවධානයෙන් කටයුතු කිරීම අගය කරලා තියෙනවා. කොහේ ආවට ගියාවට කටයුතු කරනවා වෙනුවට යමක් කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා මේක මට ගැළපෙනවද, මේක මට සුදුසුද, මේ හරහා මටත් අනුන්ටත් යහපතක් සිද්ධ වෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා තමයි කටයුත්තක නිරත වෙන්න කියලා කියන්නේ. එතකොට එහෙනම් අපි කරන රැකියාව ගැන තන්නේ බඳුම පොඩ්ඩක් ආපසු හැරි බැලීමක්, තමන්ටත් අනුන්ටත් මේ හරහා යහපතක් වෙනවාද කියලා පොඩ්ඩක් සිතා බැලීමක් කරන්න පුළුවන් නම් අන්න ඒ තැනත්තගේ හිතේ දැන් අර නිකාම් මොහේ සල්ලි හොයා ගන්නවා කියන පරමාර්ථය වෙනුවට වෙනත් පැත්තකට යාම යොමු වෙනවා. දැන් අර මිච්ඡා කර්මාන්තවල යෙදිච්ච කෙනා ඒකේ තියෙන හානිය තමන්ටත් අනුන්ටත් ඒකේ තියෙන හානිය දැකලා තමයි ඒක අතහරින්නේ. එතකොට මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂාව තමයි ඒකට මූලික වෙන්නේ. කල්පනා කරලා බලනවා. මේක කරන්න සුදුසු වැඩක්ද? මේක මට ගැළපෙනවද? මේක මට හිත පිණිස යහපත පිණිස හේතු වෙනවද? මම නැත්නම් මේ හරහා අනුන්ට යම්සේ අයහපතක් වෙනවද කියලා හිතලා බලලා තමයි යා ඒ රැකියාව කරන්නේ. ඔන්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීම බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. දැන් ඒ වගේමයි දැන් යම්සේ කෙනෙක් එහෙම හිතලා බලලා කටයුතු කරන්න ගියාම ඉතින් යාට සෑහෙන උත්සාහයක් අවශ්‍යයි. ඒතර තමයි අපිට ආයෙත් අර උත්හාන සම්පදා කියන එක මතක් කරගන්න වෙන්නේ. මොකද නිවැරදි දෙයක් කරන්න ටිකක් අපහසුයි. ඒක පහසුවෙන් මුදල් හදල් උපයන මාර්ගයක් නෙමෙයි. ඒක ටිකක් මහන්සිලා මුදල් හදල් උපයන මාර්ගයක්. හැබැයි තමන් තුළ ඇතුළත සතුටක් දැන් ඇති වෙනවා. තමන් මේ නිවැරදි ආකාරයෙන් නේද මේ ධාර්මික ධනයක් උපයා ගත්තේ කියලා යම්සි සතුටක් එයාගේ හිතේ ඇති වෙනවා. කාටවත් මේ කරපු දෙයින් අයහපතක් වෙලා නැහැ. මම බොහොම දුක් මහන්සිලායි මේ කීය හරි හම්බ කරගත්තේ කියලා ලොකු සතුටක් හේතනත් අභුක්ති විඳිනවා. ඒකම තමන්ගේ පෞලිය උදවියත් එක්කත් බෙදා හදා ගන්නවා. ඒ අයටත් කියනවා තමන් කොයිතරම්නම් මහන්සිලාද මේ ධනෙ උපය ගත්තේ කියලා. ඉතී පැත්තකුත් තියෙනවා. දැන් තවත් පැත්තක් තමයි ඇත්තරම ඇතම් පෞල්වල සමහරවිට තාත්තා එහෙම නැත්නම් අම්මා බොහොම දුක් මහන්සිලා තමන්ගේ ධනයක් හරි හම්බ කරගන්නවා. හැබැයි අනිත් අය දන්නේ නැහැ මෙච්චර මහන්සිලායි මේ මිනිස්සයා මේ ධනෙ උපය ගත්තේ කියලා. එයාට කිසි ගාණක් නැහැ. එයා ඉතින් ඔහේ ආවට ගියාට වේදම් කරනවා කිසිම අර පරිස්සමක් නැහැ. ඉතින් ඒ නිසාත් මුගක් කාලවට පෞල් වල අඩදබර වලට මූණික වෙනවා. ඒ අයගේ නිවරදිවේ අයවැය සමබරතාවය නැත්තම් සමජීවිකතාවය පවත්ව ගන්න බැරි වෙනවා. වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් එක පැත්තකින් ඒ අනිත් අයටත් හඟවන්න මෙච්චර දුක් විඳලා තමයි මේක හරි හම්බ කරගත්තේ. මේක නැතිනාස්ති කරන්න එපා කියන එක ඒකේ වැරද්දක් නැහැ. මොකද අනිත් අයත් තේරුම් ගන්න ඕනේ මේ නිකාම්මේ ඉඳලා පුටු රත් කරලා හොයාගත්ත සල්ලි නෙමෙයි මහන්සෙලා දුක් මහන්සෙලා සමහරාලාවට විවිධාකාර ඇනුම් බැනුම් තර්ජන වලට ලක් වෙලා තමයි මේ යම්සි ධනයක් උපයගෙන තියෙන්නේ. ඒකත් ධාර්මික උපයගත් ධනයක්. එහෙමනම් මේක පුළුවන් තරම් අර පරිස්සමෙන් පාවිච්චි කළ යුතුයි කියන එක තේරුම් ගන්න වටිනවා. ඊට පස්සේ දැන් බුදුරජාන් වහන්සේ තවත් පැත්තකින් දේශනා කරනවා. ඒතර නිවරදි ප්‍රතිපදාවක් පුරද්දි විශේෂයෙන්ම ගිහි පින්වතුන්ට බුදුරජාන් වහන්සේ කියනවා අත්තානාච පාණාතිපාතා පටිවිරතෝ හෝති, අත්තනාච පාණාතිපාතා පටිවිරතෝ හෝති, ප්‍රංච පාණාතිපාතා වේරමණියා සමාදපේති, පාණාතිපාතා වේරමණියා වන්නම් භාසති. දැන් සෑම ශික්ෂාපදයක් සම්බන්ධයෙන් දැන් මේ පින්වතුන් අනුගමනය කරන මේ පංචිල් පද පහ ගැන තමයි බුදුහාඳුරු කියන්නේ. දැන් ප්‍රාණඝාතයෙන් තමන් වැළකීලා කටයුතු කරනවා. ඒ වගේමයි අනිත් අයවත් ප්‍රාණඝාතයෙන් වැළකීම සඳහා සමාදන් කරනවා. එයාට උපදෙස් දෙනවා මේ ප්‍රාණඝාතය කරන්න එපා කියලා. පාණාතිපාතා වේරමණීයා ච වන්නම් භාතති. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ಗುಣ වර්ණනා කරනවා. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස වර්ණනා කරනවා. ඒ වගේමයි හොරකම් කිරීමෙන් තමන් වැළකී සිටිනවා. අනිත් අයවත් හොරකම් කිරීමෙන් වැළක්වීම සඳහා උපදෙස් දෙනවා, උත්සාහයක් කරනවා. ඒ වගේමයි හොරකම් කරන්නේ නැතිව ධාර්මිකව ධනයක් හම්බ කරගැනීමේ ආනිසංස ප්‍රකාශ කරනවා. ඒ වගේමයි කාම මිත්‍යාචාරයෙන් තමන් වැළකී සිටිනවා. අනිත් අයවත් කාම මිත්‍යාචාරයෙන් වළක්වනවා. ඒ කාම මිත්‍යාචාරයෙන් වැළකී නිවරදිව ජීවිකාව ගත කිරීම තමන්ගේ ඒ ලද දෙයින් සතුටු වීම ගැන ಗುಣ වර්ණනා කරනවා. බොරුවෙන්, කේලමෙන්, හිස් වචනෙන්, පරුස වචනෙන් තමනුත් වළකිනවා. අනිත් අයවත් බොරුවෙන්, හිස් වචනෙන්, කේලමෙන්, පරුස වචනෙන් වැළකීම සඳහා උපදෙස් දෙනවා. ඒ සඳහා පොළඹවනවා. ඒ වගේමයි ඒ සත්‍යවාදී වීම, ඒ වගේමයි අනිත් අයගේ යහපතක් ගැන කතා කිරීම, ඊට පස්සේ ඒ අය අතර සමගියක් ගැන කතා කිරීම, මුරුදු වචන කතා කිරීම, ප්‍රයෝජනවත් ඇති දෙයක් කතා කිරීම ගැන බොහොම ප්‍රශංසාමුඛයෙන් ඒ ගැන කතා කරනවා. ඉතින් මෙන්න මේ ඊළඟට තමනුත් රහමිර ආදී දේවල් පානය කිරීමෙන් වැළකී සිටිනවා. අනිත් අයවත් ඒ සඳහා යොමු කරනවා. රහමිර පාන එපා පානය කරන්න එපා කියලා එයාටත් මතක් කරනවා. ඒ සඳහා දිරිගැන්වීමක් කරනවා. ඒ වගේමයි ඒ වයින් වැළකී සිටීමේ ගුණ කතා කරනවා. ඒතර මෙන්න මේ විදිහට එහෙමනම් ඒ ගිහි පින්වතුන්ගේ පැත්තෙන් ඒ වගේමයි එයාට උපදෙස් දෙන පැවිදි පින්වතුන් වෙන්නත් පුළුවන්. ඒතර ඒ සියලු දෙනාගේ පැත්තෙන් බුදුරජාන් වහන්සේ අර වාරිත්‍ර සීලයකුත් චාරිත්‍ර සීලයකුත් විශේෂයෙන් මතක් කරලා තියෙනවා. තමන් ඉස්සෙල්ලා වළකිනවා. ඒ වගේමයි කරන්න යමක් තියෙනවා. ඒ තමයි අනිත් අයවත් ඒකෙහි සමාදන් කිරීම. අනිත් අයටත් ඒ කරෙහි යොමු කිරීමක් කිරීම. මොකද තමන් දන්නවා මේක වැරදි වැඩක්. මේක නොගැලපෙන වැඩක්. මේක මටත් අනුන්ටත් අයහපතක් වෙනස හේතු වෙන වැඩක් කියලා තමන් දන්නවා. ඒ නිසා තමන් ඉස්සෙල්ලා බේරෙනවා, වළකිනවා. ඊට පස්සේ අන්න තමන්ගේ හිතවතුන්ටත් කියනවා මේක ගැලපෙන්නේ නැහැ, මේක ඔයාටත් සුදුසු නැහැ කියලා. ඒ අයවත් මේකේ සමාදන් කරනවා. ඒ නිවරදි ක්‍රමවේදයේ තියෙන යහපත වර්ණනා කරනවා. සතු මරන්නේ නැතුව සිටීමේ යහපත වර්ණනා කරනවා. හොරකම් කරන්නේ නැතුව සිටීමේ යහපත වර්ණනා කරනවා. ඒ ආදී වශයෙන් මේ තමන් වඩන ගුණේ තියෙන යහපත ගැන වර්ණනා කිරීමක් කරනවා. ඉතින් ඒක මේ හුවා තමන්ව හුවා දක්වන්න කරන එකක් නෙමෙයි. මේ තමන්ගේ බොහොම හිතවත්, තමන්ව තේරුම් ගත්ත, තමන්ව විශ්වාස කරන ඇතම් කෙනෙකුට එතකොට තමන්ගේ තියෙන අනුගමනය කරන ක්‍රමයේ තියෙන යහපත ගැන ප්‍රකාශ කිරීමක් කරලා ඒ අනිත් අයවත් ඒ නිවැරදි මාර්ගයට යොමු කරන්න පොළඹවන්නේ අමුත්සහයක් දරනවා. ඒතර මෙන්න මේ වගේ පැති බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම ඒ යම් යම් ව්‍යාපාර කරද්දී, යම් යම් රැකියා කරද්දී අපිට ප්‍රයෝගී කරගත හැකි ආකාරය මතක් කරලා දෙනවා. ඉතින් ඒ වගේමයි දැන් අපි කරන යම්කිසි කර්මාන්තයක්, අපි තුමේ යම්කිසි වෙලහෙන දාමා. ඉතින් ඒකේ සමහරලාට තියෙනවා නම් ඕනවට වඩා අනිත් මිනිස්සුන්ව ඇද බැඳ ගන්න ගතිය, පොළඹවන ගතිය, ඒ අයව ඒ අයගේ තියෙන කීයක් හරියේ 54 උදුරා ගන්නා ගතිය තියෙනවා නම් ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ මේක හරිද, මේ තරම් මේ කියන තරම් මේකේ දේවල් මේ තියෙන තරම් කියන තරම් පෝෂණයක් මේකේ තියෙනවද. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි යම් කිසි කිරිපිටි දෙයක්, කිරිපිටි භාවිතයක් ගැන ඔන්න මොකක් හරි මේ දැනුවීමක් පළ කරනවා. ඉතින් මේ කියන තරම් දේවල් මේකේ තියෙනවද? එතන එහෙමනම් මේවා තියෙන එක අතකින් බලන්න පුළුවන් බොහොම සූක්ෂම පැති. මම මේක උදාහරණයක් විතරයි කිව්වේ. ඒ නිසා මේ නිවරදි පැත්තට දැන් යෝගාවචරයේක් ඒ ධම අනුගමන කරන කෙනෙක් යොමු වෙනකොට එයාට මේ විවිධ සියුම් පැති පේන්න ඉඩ තියෙනවා. දැන් කලින්නම් උනේ අර මිච්ඡා ආජීවයෙන් වැළකීලා සම්මා ආජීවයට පැමිණීම. දැන් එහෙම පැමිණිලා කටයුතු කරද්දී තව තව මේ නිවැරදි පැත්තත් සියුම් වීම, ඒ නිවැරදි පැත්තත් තව තව ශක්තිමත් වීම, තව තව නිවැරදි වීම, කියන එකට ඉඩ හද තියෙනවා. ඒ වගේමයි සමහර තැන්වලදී ඒ කරන රැකී ආරක්ෂා නිසා අනිත් අය යම්සි බියකටපත් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්සි කෙනෙක් ණයක් දෙනවා. ඒ ණය දීලා වටේ ණය ගෙවා ගන්න බැරි වුණාම ඒ අසරණයව සමහරට පෙළන තත්ත්වයකට, තලන තත්ත්වයකට, තර්ජනය කරන තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේ පැති තියෙනවා. ඉතින් ඔය වගේ ඉතින් කතකින් බැලුවාම මේ රැකියාව සම්බන්ධයෙන් ඉතින් සෑහෙන කතා කරන්න පුළුවන්. එතකොට මේ රැකියාවල නිරත වෙනකොට ඒ තමන් ඒ අත්විඳින පැති ටිකක් එහෙමනම් හිතලා බලන්න වටිනවා. තවත් මේකට පොඩ්ඩක් කාරණාවක් එකතු කරන්න පුළුවන් යෝධා ජීව සූත්‍රය මුල් කරගෙන. එක්තරා අවස්ථාවකදී මේ යුද්ධ කරන මිනිස්සෙක් අපි තුමු යුද බටේක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේව හම්බ වෙලා මේ කියනවා මේ මම ඒ මගේ සතුරන් නිතරම මේ ඝාතනය කරන්න බැඳී ඉන්නවා. ඒ සතුරෙක් කෙරෙහි මම බොහොම නිරන්තරයෙන්ම වෛරීව කටයුතු කරනවා. ඒ සතුරෙක්ව නැසේවා වෙනසේවා කියලා තමයි මම කල්පනා කරන්නේ. ඉතින් මම අපේ පිරිසට ජය ලබා ගැනීම පිණිස මේ සතුරන්ව ඝාතනය කරනවා. ඉතින් මේ බඳු වෘත්තියක් තමයි මම කරන්නේ. ඉතින් මම අහලා තියෙනවා ඒ බඳු කටයුත්තක නිරත වීම නිසා සරංජිත කියලා දේවනිකායක මං මෙරළ ගිහිල්ලා උපදිනවයි කියලා. ඉතින් මේක භාග්‍යවතුන් වහන්සේ ඇත්තද කියලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඕක මයෙන් අහන්න එපා කියලා. දෙවෙනි පාරක් අහනවා. ආයෙත් ඉතින් අහන්න එපා කියනවා. තුන්වෙනි පාරක් අහනවා. එතකොට තමයි තිබුදුරයන් වහන්සේ කියන්නේ මම ඔබතුමාට කිව්වා මේක අහන්න එපා කියලා. දැන් මේ තුන්වෙනි පාරත් අහපු හින්දා මං කියන්නම්. තෙතින් තිබුදුරයන් වහන්සේ කියනවා මේ සත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, සිඳෙත්වා, වෙනසෙත්වා කියලා යම්ස කෙනෙක් උත්සාහ කරනවා නම්, ඒ සඳහා වෑයම් කරනවා නම්, එතකොට ඒ තැනැත්තා තුළ මේ වෛරී චේතනාව, ඒ ද්වේෂ සහගත ස්වභාවය ඒ තැනැත්තා තුළම දැන් ඇති වෙලා තියෙන්නේ. එයාම දැන් දැවෙනවා එකේ. එතනම යා සෑහෙන ලාමක මට්ටමකට, ද්වේෂ සහගත මට්ටමකට දැවෙන තත්ත්වයකට පත්වලා තියෙන්නේ. දැන් ද්වේෂයේ මුල් කොටගෙන නපුරු භාවයක්, රෞද්‍ර භාවයක්, ක්‍රූර භාවයක් මුල් කරගෙන තමයි ඊට පස්සේ යුද්ධයකට යන්නේ. ඊට පස්සේ එයාගේ ඒ උත්සාහය එහෙමනම් වැරදි පැත්තට තමයි යොදවලා තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් කරලා සතුරන් මරද්දී, නසද්දී ඒ හරහා ලැබෙන ඒ විපාකය නිසා ඒතනත්ත එහෙමනම් මරණයෙන් පස්සේ උපදින්නේ සරංජිත කියලා නිරයකයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් එහෙමනම් සමාලාවට මෙහෙම කියද්දී කෙනෙකුට හිතන්න පුළුවන් එහෙමනම් ඉතින් මේ අද වචන වලින් කියනවා නම් යුද හමුදාවේ සේවය කිරීම, ගුවන් හමුදාවේ සේවය කිරීම, නාවික හමුදාවේ සේවය කිරීම එහෙමනම් ගැලපෙන්නේ නැහැ නේද කියලා ඉතින් එතන හිතන්න පුළුවන්. ඉතින් ඒක පැති කීපයක් තියෙනවා. එකක් තමයි අපි එක පැත්තකින් තමන්ගේ අඹදරුවන්, ඥාති මිත්‍රාදීන්, හිතවතුන්, තමන්ගේ රටවැසියන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපිට යම් වගකීමක් තියෙනවා. රජයකට යම් වගකීමක් තියෙනවා. ඉතින් අපි ඒ බඳු වෘත්තියක නම් නිරත වෙලා තියෙන අපිට යම් වගකීමක් තියෙනවා. එතන එහෙමනම් ඒ වගකීම පැත්තට තමයි අපි මූලිකත්වය දෙන්න තියෙන්නේ. අපි ඌමනා උත්සාහවන්ත වෙන්න ඕනේ තමන්ගේ කොටස ආරක්ෂා කරගන්න. ඒ මිසක් තවත් කෙනෙක්ව යටපත් කළා, අනුන්ගේ දේකුත් කඩා වඩාගෙන, අනුන්ගේ රටකුත් ආක්‍රමණය කරගෙන, අනුන්ගේ ප්‍රදේශයකුත් ආක්‍රමණය කරගෙන, ඒ අයව වහල් බහවටපත් කරගෙන, ඒ අයව පරාජය කරගෙන, ඒ අයව නසලා වනසලා ඉඳීම නෙමෙයි මෙතන තියෙන බලාපොරොත්තු. එහෙනම් එතෙන්දී චේතනාවේ තමයි වෙනස තියෙන්නේ. ඇතම් කෙනෙක් නිවරදිව මේ තමන්ගේ රට ආරක්ෂා කරගන්න, තමන්ගේ අමුදරුවන් ආරක්ෂා කරගන්න, රටවාසීන්ගේ ආරක්ෂාව සලසන්න සාමය පවත්ව ගන්න ඒ චේතනාව මූලික කරගෙන කටයුතු කරනවා. එතකොට යාගේ හිතේ දෙවිල්ලක් නැහැ. ඒතර තියෙන එක්තරා අන්දමකින් අනිත් අය වෙනුවෙන් තමන් කරන වෙහෙසක්, දරන වෙහෙසක්. අතන තියෙන ඊට වඩා වෙනස් දෙයක් තමන් තුළ තෘප්තිමත් බවක් නැහැ. තමන් ඊළඟ රටකුත් ආක්‍රමණය කරන්න යනවා. තවත් ප්‍රදේශයකුත් ආක්‍රමණය කරන්න යනවා. අන්න එතකොට තියෙන්නේ තණ්හා මූලික කරගත්ත, ද්වේෂය මූලික කරගත්ත ආකල්පයක්. එහෙනම් මෙන්න මේ චේතනාව මෙතෙන්දි බලපානවා. එතකොට යම්ස කෙනෙක් එහෙමනම් ඒ නිවැරදි අන්දමකින් තමන්වත් අනුන්වත් ආරක්ෂා කරගන්න, සාමය ආරක්ෂා කරගන්න නිවැරදි චේතනාවකින් කටයුතු කරනවා නම්, එතෙන්දී ඒ චේතනාව නිවැරදි වීම නිසා ඒතනත්තාට ඒකෙන් අයහපතක් වෙනවා කියලා කියන්න බෑ. කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ යුද්ධය අනුමත කළා නැහැ. මේ පිටින් දන්නවා අර ශාක්‍ය කෝලිය වංශිකයින් ඒ රෝහිණී නදියේ වතුර නිසා යම්සි ආරවුලකට පැටළුනහම ඉතින් බුදුරජාන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා අහන්නේ මේ වතුරද වටින්නේ ඔබලාගේ ජීවිතද? ඉතින් එතකොට ඉතින් මේ පිරිස පිළිගන්නවා මේ ජීවිතයක් වටිනව වතුරට වඩා. ඉතින් මේ විදිහට ඉතින් බුදුරජාන් වහන්සේ මේ විවිධ තැන්වලදී මේ යුද්ධය අනුමත නොකර සාමය අනුමත කරන ගතිය පෙන්නුම් කරලා තියෙනවා. දැන් මෙහෙම ටික ටික අපි ඉස්සරහට ඉස්සරහට මේ මාතෘකාව ඔස්සේ යනකොට දැන් අපිට පිවිසෙන්න පුළුවන් ඒ සම්මා ආජීවෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. ඒ මාර්ගාංගයන් බවට පත්වන ලෝකෝත්තර මට්ටමට එන ආශ්‍රව රහිත ආර්ය වූ සම්මා ආජීවේ කුමක්ද කියන මාතෘකාවට දැන් පිවිසෙන්න පුළුවන්. මොකද දැන් අපි සෑහෙන්න පැති ඔස්සේ සියුම් සියුම් පැති ඔස්සේ අපි ටිකක් සාකච්ඡා කළා. දැන් ඔන්න කෙනෙක් පිවිසෙනවා ටික ටික මාර්ගාංග දියුණු කරන ප්‍රතිපදාවක් දියුණු කරන ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන පැත්තකට. දැන් මේ ලෝකෝත්තර මට්ටමකදී මේ තනියම යන ගමනක් නෙමෙයි තියෙන්නේ. මේ මාර්ගාංග 8ම ඔවුනොවුන්ට උපකාරී වෙන ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන්ම සම්මා ආජීවය ගැන කතා කරනකොට එතෙන්දී ඒ සම්මා දිට්ඨියෙන් හොඳ මඟ පෙන්වීමක් එතෙන්ට කරලා දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා. එයා තමයි පාර කියලා දෙන්නේ. මිච්ඡා ආජීවං මිච්ඡා ආජීවෝති පජානාති. මේ වැරදි ආජීවයේ කුමක්ද? වැරදි ජීවිකා වෘත්තිය කුමක්ද කියන එක පෙන්ලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. සම්මා ආජීවං සම්මා ආජීවෝති පජානාති. නිවැරදි ආජීවයේ කුමක්ද? නිවැරදි රැකියාව කුමක්ද කියලා පෙන්ලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. සාස්ස හෝති සම්මා දිට්ඨිය. ඒතකොට මෙන්න මේ වෙනස පෙන්වා දෙමින් නිවැරදි දිශාව ලබා දෙමින් අපිට ඒ කල යුතු රැකියාව මේකයි නොකල යුතු රැකියාව මේකයි කියලා අන්නේ විභාගය කරලා දෙන්නේ හොඳ නරක පෙන්ලා දෙන්නේ සම්මා දිට්ඨිය. ඊට පස්සේ මිච්ඡා ආජීවස්ස පහනාය වායමති. ඒතකොට මේ වැරදි ආජීවය අතහරින්න යම්කිසි වෑයමක් දරනවා. සම්මා ආජීවස්ස උපසම්පදාය. නිවැරදි ආජීවයේ යෙදෙන්න වෑයමක් දරනවා. සාස්ස හෝති සම්මා වායාම. අන්න ඒක තමයි සම්මා වායාම වෙන්නේ. එතකොට මේ පින්වතුන්ට තේරෙනවා ඔහේ නිකං සල්ලි හම්බ කිරීම නෙමෙයි මේ කතා කරන්නේ. මෙතෙන්දි වීරයක් යොදන්න අනිවාර්ය වෙනවා. අනිවාර්යෙන් තමන්ට වීරයක් යොදන්න වෙනවා. අවස්ථාව තියෙන්න පුළුවන් ඕන හැටියේ මිල මුදල් හරි හම්බ කරගන්න වැරදි ජීවිකා වෘත්තියකින්. නමුත් ප්‍රඥාවෙන් පෙන්ලා දෙනවා මේක වැරදි කියලා එතන සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒකෙන් වැළකීම සඳහා වෑයමක් දරනවා. ඒ වෙනුවට නිවැරදි දෙයක යෙදෙන්න උත්සාහයක් කරනවා. ඒ දෙහි යෙදෙනවා. වීරවන්තව සම්මා වායාමයක් ක්‍රියාත්මක වෙනවා. සෝ සතෝ මිච්ඡා ආජීවම් පජහති. ඒතනත්තා සතිමත්ව සිහියෙන් යුක්තව මිච්ඡා ආජීව ඔය පැත්තකට දානවා. සතෝ සම්මා ආජීවං උපසම්පජ්ජ විහෙරති. එයා බොහෝම සිහියෙන් යුක්තව නිවැරදි ආජීවයක යෙදෙනවා. සාස්ස හෝති සම්මා සති. මෙන්න මේක තමයි සම්මා සතිය. සම්මා දිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතියත් සම්මා ආජීවයට උදව් කරනවා. එයත් එක්ක අත්වල් බැඳගෙන තමයි කටයුතු කරන්නේ. තනියෙන් යන ගමනක් නෙමේ සම්මා ආජීවයේ තියෙන්නේ. සම්මා ආජීවයට සම්මා දිට්ඨියෙන් මඟ පෙන්වනවා. සම්මා වායාමයෙන් ඒ අවශ්‍ය කරන වීරය සපයනවා. ඊට පස්සේ සම්මා සතියෙන් ඒ සියල්ල හොඳට බලා සිටීමින් ඒ අවශ්‍ය කරන අඩු වැඩි කිරීම කරමින් ඒ වැරදි මිච්ඡා ආජීවය අත්හැරලා දානවා. සම්මා ආජීවය අනුගමනය කරන්න උත්සාහන්ත කරනවා. තස්සිමේ තයෝ ධම්මා සම්මා ආජීවං අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. ඉතින් මේ ආකාරයෙන් සම්මා දිට්ඨිය සම්මා සතිය සම්මා වායාමය මේ සම්මා ආජීවයට උදව් කරනවා. ඉතින් මෙන්න මෙබඳු ගමනක තමයි මේ ටික ටික අන්න ලෝහතෝත්තර මාර්ගයක් දක්වා මේ යෝගාවචරයේක අරගෙන යන්නේ. දැන් එයා කලින්ටත් වඩා ටිකක් පරිස්සම් වෙලා තමයි කටයුතු කරන්නේ. යාකෝබික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතෝ. දැන් එතකොට මේ කතා කරන්නේ මාර්ගයක් දියුණු කරන ප්‍රතිපදාවක් පුරන කෙනෙක්. يعني කම්මර වැරදි කර්මාන්තය අතහැරලා දාලා නැත්නම් වැරදි ආජීවය අතහැරලා දාලා නිවැරදි රැකියාවක් කරන කෙනෙක්ම නෙමෙයි. ඒකත් කරන අතරේ දැන් යම්සි ආධ්‍යාත්මික ප්‍රතිපදාවක නිරත වෙන්න උත්සාහවත් වෙන කෙනෙක්. අර දෙයත් කරනවා. හැබැයි දැන් මෙයාගේ මේ පැත්තෙත් අඩියක් තියෙනවා. මේ පැත්තෙත් කකුලක් තියෙනවා. එයා එතකොට මේ නිවැරදි ආජීවයක යෙදෙන ගමන් තමයි මේ කටයුතු කරන්නේ. මේ මිනවලදී ආජීවය ගැන දැන් යාටිය සැලකිලිමත්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මිච්ඡා ආජීවා ආරති විරති පටිවිරති වේරමණි. ඒ වැරදි ආජීවය සම්පූර්ණයෙන්ම අත්හැරලා දාන්න උත්සාහන්ත වෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන්ම වළකින්න උත්සාහන්ත වෙනවා. ඒක අත්හැරලාම දානවා. සම්පූර්ණයෙන්ම වළකිනවා. එතකොට එහෙමනම් ඒ අර සියුම් වීම තමා තුළ ආජීවය හරහා තමන් කරන රැකියාව හරහා ක්ලේශයක් ඇති නොවන අන්දමට වග බලා ගන්න මේ තරත්ත උත්සාහන්ත වෙනවා. ඉතින් වෙනත් වචන වලින් කියන්න පුළුවන් අපි දැන් නිවැරදි ආජීවයක් කරනවා. අපි හිතමු යම්ස කෙනෙක් ගුරු වෘතියක් කරනවා. ඉතින් ඒකේ නරකක් නැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට එයාට සමහර ලාට ඒ ගුරු වෘතියේ යෙදෙනකොට සමහර ලාට ඉතින් එයාගේ හිතේ ද්වේෂය පහළ වෙන්න පුළුවන්. මොකද ඉතින් ළමයි දඟලනවා නොකට යුතුකම් කරනවා. එතකොට ඉතින් සමහරවිට ද්වේෂය ඇවිස්සෙනවා. ඉතින් එතකොට අන්න පුළුවන් මේ ආජීවයේ යෙදෙන තැනත්තට ගුරු වෘත්තිය යෙදෙන තැනත්තට ඒ වෘත්තිය යෙදෙන අතරෙම තමන්ගේ හිත දිහා බලන්න. එහෙම නැත්නම් යම්ස කෙනෙක් ඒ කටයුත්තේ නිරත වෙනකොට සමහරවිට ඉතින් එයාට සුදුසුකම් අනුව තව තව උසස් වීම් හම්බ වෙනවා. ඊට පස්සේ සමහරවිට එයාගේ හිතේ යම් මාන්නයක් ඇති වෙනවා. පුළුවන් ද එහෙමනම් මේ මාන්නේ තේරුම් ගන්න. අහංකාරකමක් ඇති වෙනවා. පුළුවන් ද එතකොට ඒ අහංකාරකම තේරුම් ගන්න. ඒ රැකියාවේ නිරත වෙනකොට සමහර ලාවට අනිත් කෙනෙක්ට තලා පෙලා කතා කරන්න සිද්ධ වෙනවා. පුළුවන් ද එතකොට ඒ අවශ්‍ය දේ පමණක් කතා කරලා ඒ තැනත්තාගෙන් පළිගන්න යන්නේ නැතුව කටයුතු කරන්න. ඊට පස්සේ වෙනත් අවස්ථාවකදී අර පරණ එක පාවිච්චි කරලා අඩත්තේටම් කරන්න යන්නේ නැතුව ඒ තැනත්තාටත් හැදෙන්න යම්ස ඉඩක් දෙන්න අපිට පුළුවන් ද? ඊට පස්සේ ඇතම් කෙනෙක් අපිට මොන්න වෛද්‍ය වෘත්තිය නැත වෙනවා. ඉතින් එන්නෙම උගක් වෙලාට අසරණ වෙච්ච මිනිස්සු. ඒ හරහා තමන්ගේ හිතේ මාන්නයක් ඇති වෙනවා. පුළුවන් ද මෙන්න මේ මාන්නයේ තේරුම් අරගෙන තමනුත් ලෙඩ දුක්වලට පාත්‍ර වෙන කෙනෙක් කියලා නිහතමානීව කටයුතු කරන්න. ඇතම් කෙනෙක් හොඳට ඉගෙනගෙන කියාගෙන ඒ හරහා හොඳ ලොකු රැකියාවක් හම්බෙනවා. ඉතින් එතකොට පුළුවන් ද ඒ රැකියාව හරහා තමන්ගේ හිතේ එන ඒ බලපුරුවන්කාරකම ඒ එන මාන්නක්කාරකම ඒ තමන් දන්නවා කියලා හිතා ගන්න තැන ස්වභාවය තමන් තමයි මේකේ ප්‍රධානියා කියලා හිතා ගන්න ස්වභාවය පුළුවන් ද අපිට ඕවා සැලකිල්ලෙන් පරිහරණය කරන්න. අපිට පුළුවන් ද ඒ කාරණා ටික රැකියාවට පමණක් සීමා කළා ගෙදර ආවට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට කටයුතු කරන්න. තමන්ගේ දරුවන් එක්ක බිරිඳ එක්ක ඒ ස්වාමියෙකුගේ කටයුත්ත තාත්තා කෙනෙකුගේ කටයුත්ත අම්මා කෙනෙකුගේ කටයුත්ත බොහොම නිහතමානීව අපිට ඉටු කරන්න පුළුවන් ද? ඊළඟට මේ විවිධාකාර කටයුතු වල නිරත වෙද්දී ඒ රැකියාව හරහා තමන්ව කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් ඉස්මතු වෙන ස්වභාවය අපි හිතමු අපි ටිකක් වගකිවේතු රැකියාවක නිරත වෙනකොට තමන්ට සමහරවිට අනිත් අය ප්‍රශංසා කරනවා. ඔබතුමා තමයි මේ මුළු ආයතනයම ගොඩගත්තේ. ඔබතුමා හින්දා තමයි මෙච්චර සේවකයන් රැකියාව නිරත වෙන්නේ. ඒ අය ජීවත් වෙන්නේ ඔබතුමා නිසා කියලා සමහරවිට ඒ කෙනෙකුට ප්‍රශංසා කරනවා. එතකොට අන්න තමන් තුළ පුද්ගලාරෝපණයක් කරගෙන ආත්ම වර්ණනාවක් කරගෙන ඒ මතුවෙන විවිධාකාර සිතුවිලි පුළුවන් තමන්ට හඳුන ගන්න. ඒ තුලින් මමත්වයක් ගොඩනගා ගන්න යන්නේ නැතුව අහංකාරකමක් ගොඩනගා ගන්න යන්නේ නැතුව මාන්නයක් ගොඩනගා ගන්න යන්නේ නැතුව ඒ තමන් දැන් ප්‍රගුණ කරගෙන යන ප්‍රතිපදාවට ආධ්‍යාත්මික ප්‍රතිපදාවට හානියක් නොවන අන්දමින් කටයුතු කරන්න තමන්ට පුළුවන්. ඉතින් ඔන්නෙ වගේ බොහෝම සියුම් පැති ගැන දැන් මේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා ආජීවයේ ලෝකෝත්තර මට්ටමේ ගමන් කරන යෝගාවචරයෙකුට හිතන්න සිද්ධ වෙනවා. මොකද රැකියාව කරන එක යුතුයකමක් වෙලා තිනවා. ඒක සමාහට අනිවාර්ය අංගයක් වෙලා තිනවා. තමන්ගේත් තමන්ගේ අමුදරුවාදීන්ගේත් යැපීම පිණිස එයගේ සුභසිද්ධිය පිණිස. එහෙමනම් ඒ රැකියාව තමන්ගේ කෙලෙස් වර්ධනය පිණිස පාවිච්චි නොකර ආශ්‍රවයන්ගේ වර්ධනය පිණිස පාවිච්චි නොකර ආශ්‍රවයන් ෂේවෙන ආකාරයෙන් පාවිච්චි කරන්න කෙනෙක් එහෙමනම් උත්සාහන්ත විය යුතුයි. තමන් හඳුනගන්නවා තමන් දැන් මේ ඉස්සර විදිහටම නෙමේ යන්නේ, ඉස්සල විදිහට අනිත් අයව යටපත් කරගෙන හැමතැනම තමන්ම ඉස්සරහට ඇවිල්ලා තමන්ම මුදුන වෙලා තමන්ම කැපී පෙනිලා තමන්ම ලකුණු දාගෙන තමන්ම උසස් වීමක් ලබාගෙන එහෙම අනිත් අය යටපත් කරගෙන යන ශීඝ්‍රගාමී ගමනක් නෙමේ දැන් මේ කරන්නේ. එයා ඒ වෙනුවට ටිකක් මානසික ප්‍රතිපදාවක් අනුගමනය කරන කෙනෙක් බවට පත් වෙලා, අනිත් අය ගැනත් පොඩ්ඩක් හැඟීමක් තියෙන කෙනෙක් බවට පත් වෙලා, හිතානුකම්පාවක් තියෙන කෙනෙක් බවට පත් වෙලා, ඒ වගේමයි මේ හරහා තමන් කුසලයක් කරන කෙනෙක් බවට පත් වෙලා, ඒ තමන් වගකීම් යුතු තැනක ඉන්නවා නම් ඒතර එයාට යම්කිසි හැකියාවක් තියෙනවා තවත් කෙනෙකුට උදව්වක් පදව්වක් කරන්න. ඒ හරහාත් මාන්නයක් ඇති කරගන්න නැතුව, පුජ්‍යලාරෝපණයක් කරන්න නැතුව, ආත්ම වර්ණනාවක් කරන්න නැතුව පරිස්සම් වෙනවා. ඉතින් බැලුවම හරිම සූක්ෂමයි කියලා කියන්න පුළුවන්. ඒ පැත්තෙන් බැලුවාම ඉතින් කෙනෙකුගේ හිතේ පහළ වෙන විවිධාකාර කෙලෙස් හඳුනා ගන්න තියෙන ලොකු ක්ෂේත්‍රයක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් අපි හිතනවා නම් මේවා කරන්න ගියාම කෙලෙස් වර්ධනය වෙනවා, ඒ නිසා මම රැකියාවක් කරන්න නැතුව ඉන්නවා කියලා යම්සි කෙනෙක් තීරණය කරනවා නම් ඒකෙත් යම්සි අන්තගාමී බවක් තියෙනවා. මොකද මේ විවිධාකාර දුක්ඛම් කටළු හරහා, විවිධාකාර අභියෝගයන් හරහා තමයි තමනුත් පොඩ පොඩ පිරිසුදු වෙන්නේ. මොකද ඒතනදී තමයි අනිත් අයත් එක්ක යම් යම් කටයුතු වල නිරත වෙද්දී තමන්ගේ හිතේ පහළෙන විවිධාකාර කෙලෙස් ස්වභාවයන් හඳුනගන්නේ. මොකද අවස්ථාවක් ලැබුණේ නැත්තම් ඒ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. අපි හිතමු අපිට කවදාවත් උසස් වීමක් ලැබිලා නැහැ. අපිට කවදාවත් මුල් පුටුව ලැබිලා නැහැ. ඉතින් එහෙමනම් සමහරවිට මාන්නේ පහළ වෙන්න තියෙන ඉඩකඩ ටිකක් අඩුයි කියන්න පුළුවන්. හැබැයි සමහරවිට තමන්ට කෙනෙක් ප්‍රශංසා කරද්දී, උසස් වීමක් ලැබෙද්දී, එමත් නැත්තම් මුල් පුටුව ලැබෙද්දී, තමන් ප්‍රධානීෙක් වෙද්දී අන්න තමන්ගේ හිතේ මාන්නයක් ඇති වෙනවා. අනිත් අයව යටපත් කරන්න හිතෙනවා. අනිත් අයව හෙලා දකින්න හිතෙනවා. තමන්ව වර්ණනා කරගන්න හිතෙනවා. හැමතැනදීම තමන් ඉස්මතු වෙන්න හිතෙනවා. ඒ වගේ තැන්වලදී පුළුවන් ද අපිට කෙලෙස් හඳුනගන්න. ඒ ඉස්මතු වෙන්න ඇතුලෙන් එන කැමැත්ත, ඒ මාන්නකාරකමින් ඉදිරිපත් වෙලා කරන්න තියෙන කැමැත්ත පුළුවන් ද අපිට හඳුනගන්න. ඉතින් එහෙමනම් මේ රැකියාවක් කියන එක ඒ ආධ්‍යාත්මික ගමනක් යන පුජ්‍යලයකට තමන්ගේ කෙලෙස් හඳුනා ගැනීම සඳහා ලොකු ක්ෂේත්‍රයක් වශයෙන් කටයුතු කරනවා. එහෙනම් ඒ යෝගාවචරයා බොහොම ප්‍රඥාවන්තව ඒ තමන්ගේ රැකියාව එම නිසා යොදා ගන්නවා තමන් තුළ විවිධ අන්දමින් මතුවෙන විවිධ කෙලෙස් හඳුනා ගන්න. ඒතර කෙලෙස් හඳුනා ගැනීමේ ප්‍රතිපදාව එයා දිගට කරනවා. රැකියාවේ නිරත වෙන එක ඇත්ත, හැබැයි හිත දිහා බලාගෙන. තවත් කෙනෙක් එක්ක කතා වහ කරන එක ඇත්ත, හැබැයි හිත දිහා බලාගෙන. සමහරවිට තමන් කතාවක් පවත්වන එක රැස්වීමක මුල් පුටුව අරගෙන කටයුතු කරන එක, අනිත් අයට විධාන කරන එක, විධායක නිලධාරියෙක් වශයෙන් කටයුතු කරන එක ඇත්ත, හැබැයි හිත දිහා බලාගෙන. ඉතින් එහෙමනම් මෙන්න මේ වගේ විවිධාකාර සූක්ෂම පැති අපිට හඳුනගන්න පුළුවන්. ඒ ටිකක් ආශ්‍රවයන් ඡය කරන පැත්තක ගමන් කරන, ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව සඳහා මහන්සි වෙන, ඒ සම්මා ආජීවය තව තව සියුම් කරමින් එබඳු නිවැරදි මාර්ගයකට පිවිසලා ඉන්න ඒ නිවැරදි යෝගාවචරයේගේ ඒ සියුම් පැති එහෙමනම් අපිට මතු කරගන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අපේ සම්මා ආජීවය සම්බන්ධයෙන් සෑහෙන කරුණු දැන් ඉදිරිපත් වුණා. ඉතින් මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා තේරුම් අරගෙන මේ පින්වුතුන් තමන් කරන ඒ රැකී ආරක්ෂා ආදී කටයුතු ගැනත් ටිකක් සෙවිල්ලෙන් ඉන්න, ඒ හරහා තමන්ගේ හිතේ කොහොමද කෙලෙස් ඇති වෙන්නේ කියලාත් මතක් කරගන්න, හොයා බලන්න. ඒ අනුව සම්මා ආජීවය තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන, මිච්ඡා ආජීවය තමන්ගේ ජීවිතවලින් බැහැර කරගෙන, ඒ නිවරදි සම්මා ආජීවයක යෙදෙමින් ඒ තුලින් රාගය දුරු කරගන්න, ඒ තුලින් ද්වේෂය දුරු කරගන්න, ඒ තුලින් මෝහය දුරු කරගන්න, අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවෙන් යම්කිසි මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.